අදැපි තථාගතයන් වහන්සේට තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා උතුම් ධර්මරත්නයට ඒ උතුම් ධර්මරත්නය නිසා බිහිවුණා වූ ආරණ්‍යගත මහා සංඝරත්නයට නමස්කාර කරන නමස්කාරය. අද අපි භාවනාවට තෝරගත්තේ වත්තුකුම සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවත් නුවර සමීපයේ අනාථ පෙට්ටික සිටු විසින් කරවන ලද හේතවන නම් විහාරයේ වාසය කර එකල්ලි භාගතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂුන්ට කතා කළා. ස්වාමිනී භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහණෙනි යම්සේ කිලුටු මලවැඳුනා වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටී පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් වන්නේද ඒ නරක පාට ඇත්තක් වන්නේ අපිරිසිදු පාට ඇත්තක්ම වන්නේ ඊට හේතු කවරේද? මහණෙනි වස්ත්‍රය අපිරිසිදු වූ බැවින් මහණෙනි එපරිද්දෙම සිත කිලුටු කල්ලි දුගතිය කැමති වෙති. මහණෙනි යම්සේ පිරිසුදු බවලන්නා වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටි පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් වන්නේද ඒ හොඳ පාට ඇත්තක්ම වන්නේ පිරිසුදු පාට ඇත්තක්ම වන්නේ ඊට හේතු කවරේද? මහණෙනි වස්ත්‍රය පිරිසුදු බැවින් මහණෙනි පරිද්දෙම සිත නොපිරිටු කල්ලි සුගතියට කැමති යුති. මහණෙනි සිත කෙලසන්නා වූ පාප ධර්මයන් කවරේද? අවිද්‍යාව නම් වූ විසඹ ලෝභේ සිත කෙලසන්නේ, ව්‍යාපාදේ සිත කෙලසන්නේ, ක්‍රෝධේ සිත කෙලසන්නේ, උපනාහය හිත කෙලසන්නේ, මත්තේ හිත කෙලසන්නේ, වලාසේ හිත කෙලසන්නේ, ඊර්ෂ්‍යාව හිත කෙලසන්නේ, මසුරුකම් හිත කෙලසන්නේ, මායාව හිත කෙලසන්නේ, සටබව හිත කෙලසන්නේ, තම්බේ හිත කෙලසන්නේ, සාරම්භේ හිත කෙලසන්නේ, මානේ හිත කෙලසන්නේ, අභිමානේ හිත කෙලසන්නේ, මදේ හිත කෙලසන්නේ, ප්‍රමාදය හිත කෙලසන්නේ. තථාගතයන් වහන්සේ කාරණා 16ක් කිව්වා. එතකොට මේ කාරණා 16 තින් අපි ඒ සූත්‍රයේ දේශනාව අපි කලින් දවස් හතර වෙනකතරම් බලලා තියෙනවා. අපි දීර්ඝ වශයෙන් මේ සූත්‍රයේ යන්නේ නැහැ. අපි මේ සූත්‍රයේ තියෙන කාරණා 16 තමයි ඒ සාකච්ඡා කරන්නේ. එතකොට අපි පළවෙනියෙන්ම ඒ අකනිට බ්‍රහ්මලෝක රහතන් වහන්සේට කෘතඥතාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි එහෙමනම් මේ ඩයග්‍රම්ස් වල දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ රූපයක් ස්පර්ශ වුණාම ඒ අවිද්‍යා අනුසය මගින් ඒ සංඥාව ඉස්සවීමක් කියන එක කරනවා. ඒ මේ සංඥාව මිච්ඡාදිට්ඨිය නිසා හටගත් එකක්. ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ සංඥාව එනවා පරාමාස කාය ග්‍රන්ථයට. එතනින් ඕගලන්ට පේනවා මේ උඩ පැත්තට විඥාන දිශාවට ගමන් කරන්නා වූ රේඛාවක් තියෙනවා. ඉතින් අන්නේ රේඛාවට අපි ලියලා තියෙනවා ඒ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම. අවිජ්ජා කියන එක එතන අර්ථ දෙයක් වෙනවා. අවිජ්ජාව කියලා කියන්නේ මොකද්ද? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය ඒ පැවතීම කියන එක අවිජ්ජා කියලා කියනවා. එතකොට මේ එන්න උදාන් ගන්න පේනවා මේ රූපයක් ස්පර්ශ වෙලා මේ සියුම් වතුර පහරක් එනවා වගේ මෙතනින් එනවා. එතකොට මේ දුර්වල වෙච්ච සංඥාව නාමකායේ පටික සම්පස්සාගේ ඒ ඉදන් සච්චේ කරා තල්ලු කිරීම කියන එක මේක සිද්ධ කරනවා. ඉතින් මෙතන ලීලා තියෙනවා කාමයේසු තිබ්බසරාගෝ කියලා. ඉතින් ඒක තුන්වෙනිට බලන ඒ බයබිහිරු සූත්‍රයේ ඩයග්‍රෑම් එක තමයි අපි මේක සාකච්ඡා කරන්නේ. මෙතනින් වෙන්නේ මොකද්ද? මේ ඉන්නා වූ අගය දුර්වල වූ අගය දැන් ඕගොල්ලෝ දන්නවා අර නන්දියත් එක්ක රූපේ නිසා ඒ නන්දියත් එක්ක ඇතිවෙන්නා වූ ස්වභාවය අර සංකප්ප පාර දිගේ ඇවිල්ලා ඉතින් මෙන්න මේ අගය තල්ලු කිරීමක් කියන එක කරනවා. ඒ තල්ලු කරාට පස්සේ මේ සුබයි කියන එක අපිට හැදෙනවා. දැන් එහෙමනම් අපි මෙතෙන්දි කරන්නේ අර මේ එකපාරටම අර බල්ල මස් කට්ටක් දාපු ගමන් දූගෙන ඇවිල්ලා ගත්තා කියලා අපි කිව්වේ සුබයි කියලා. අන්න ඒක කෑලි දෙකකට කඩලා තියෙනවා. මෙතන මේ මිච්ඡාදිට්ඨික අගයකින් ඇවිල්ලා නාමකාය පටික සම්පස්සාගෙන් තල්ලු කළ තමයි මේ සුබ කියන කතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට ওই පළවෙනි රවුම කියන එක මිච්ඡා දිට්ඨිය සහ අභිජ්ජා යන දෙකටම ඇතුළු බැලිය යුතුයි කියලා මේ රහතන් වහන්සේ පෙන්වන්නේ. ඒක හේතුව තමයි තමන්ගේ තිබිච්ච දෙයක්ම තමයි ඇවිස්සේ. ඒක රූපේ ස්පර්ශයනවත් එක්කම තමන්ගේ තිබිච්ච දෙයක්ම තමයි ඇවිස්සේ. ඒ කියන්නේ දූවිල්ල තියෙන තැනකට කොයින් එකක් දැම්මෝ එතන තියෙන දූවිල්ල කියන එක ඇවිස්සේ. දූවිල්ල නැති තැනකට දැම්මොත් ඇවිස්සෙන දෙයක් නැහැ. ඒ වගේ තමන්ගේ තිබිච්ච දෙයක්ම තමයි ඇවිස්සලා තියෙන්නේ. ඉතින් මේ නිසා විඥානීය පැවැතිවට කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒක අභිජ්ජා කියලා කියනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකයි අපි ඇඩ්වාන්ස් කියලා කියන්නේ. අපි දවස් 4 එකක් කරමු ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් කරලා. දැන් මේකට කියනවා ඇඩ්වාන්ස් කියලා. මේකේ තේරුම තමයි මෙතන මේ ඉගැන්වීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර හතර දීලා තියෙනවා. එතකොට මේක බලලා තියෙනවා කලින්. ඉතින් මේක බලලා එක සූත්‍රයක් බලනකොට මේ අනිත්‍යවත් එක්ක සම්බන්ධ වෙලා කනෙක්ට් වෙනවද? ඊට පස්සේ ඒක නිසා අනාශ්‍රව වෙනවද? අන්න ඒකයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනාශ්‍රව වුණා නම් අහගෙන ඉන්නකොටම හරි අනාශ්‍රව තත්ත්වයටපත් වුණා නම් ඊට පස්සේ ඉතුරු කෑල්ල අහන්න ඕනේ කියලා කොහොම හරි අනාශ්‍රවයෙන් එළියට ඇවිල්ලා අහනවා කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. සිත නතර වුණායි කියන නතර වෙච්ච විදිහට ඉන්න. භාවනාව කරලත් එන්නේ එතෙන්ටමයි. එතකොට මේ විදිහට ඉන්නවා කියන එකයි මේකේ බලාපොරොත්තු වෙන්නේ Tamanට කරුත්තල නතර වෙන එක. එතකොට දැන් අපි එහෙමනම් තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ව්‍යාපාදයේ කියන එක. එතකොට දැන් බුදුහාමුදුරු ගිය ඕඩර් එකටයි අපි යන්නේ. බුදුහාමුදුරු මුලින් අභිජ්ජා කිව්ව, දැන් ඊළඟට ව්‍යාපාදයේ. එතකොට මේ විපරිණාමයේ නිසා ඇති වුණු දුක් වේදනාවන් පරාමාසයට ඇදීම නිසා ව්‍යාපාද සහගත ස්වභාවයක් හට ගන්නවා. ඒක තමයි මේ ඩයග්‍රෑම් එකේ පෙන්නලා තියෙන්නේ. මේ වේදනාව ඉඳන් අර දුක් විපරිණාම වෙච්ච දුක්ඛයන් මේ පරාමාසය කරා ඇදිලා යනවා කියලා. එතකොට මේ බයවීරව සූත්‍රයේ ස්ලයිඩ් 4 එක අපි ඒක පස්සේ බලන්නේ තුන්වෙනියට. හැබැයි ඒකයි කිව්වේ මේක ඇඩ්වාන්ස් කියලා. මොකද කලින් බලපු එක්කෙනාට මේක පේනවා. ඒකේ අපි බලනවා මේ නිත්‍ය භාවය කියන එක. ඒ කියන්නේ නාම කායේ පටික සම්පස්ස ආගේ. ඒක තමයි මේ දැන් ආගේ කියන එක. මේ පැත්තෙන් එනවා දැන් ආගේ කියන එක. එතකොට ඒ වගේම ඒකේ පස්සෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඒ පදුට්ටමන සංකප්පේ කියලා. ඒ කියන්නේ විඥානේ පෙරති වූ වගේ. අන්න ඒ ආගයත් එක්ක සසඳනවා. ඒ කියන්නේ මේ විඥාන පැත්තේ ඉඳන් සංස්කාර දක්වා ඉන්නා වූ එක විඥානේ පෙරති විචාගය. දැන් අපි යම් කිසි එකක් කනකොට අපිට දැන් ඇති වෙන්නා වූ එක ඒ නාම කායේ පටික සම්පස්සාගේ වශයෙන් මෙතන අපිට එන්නේ. මේ දෙක සසඳලා බැලුවාම විඥාන ධාරාව ගැලුවා නම් ආන්නයකට අපි කියනවා මේ පදුට්ටමන සංකප්පේ කියලා. ඒක හරියට මේ වාහනයක් එහෙම ස්ටාර්ට් වෙන්නේ නැතුව ඉන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා බොනට් එකට ගහලා එපාට දැක්කද දැන් ස්ටාර්ට් වුණා කියන්නේ නේද? ආන්නේ වාගේ දැන් ඉතින් දැන් හරි වැඩේ දුවනවා. දුවනවා නම් අනනිත්‍යයි කියන හැඟීම ඒ මනුස්සයාට ඒක ඇති වෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ අපේ මේ නිත්‍ය භාවය කියන එක ලබා ගැනීම සඳහා මේ විදිහට තමයි නිත්‍ය කියන එක ඇතුණේ. අගයන් දෙක ගැලපුවා, විඥාන ධාරාව ගැලුවා, ගැලුවා නම් නිත්‍යයි. ওই නිත්‍ය භාවය ලබා ගැනීම සඳහා අපි යමකින් වෙන් කරලා හරි විඥානීය පැවැත්මට උත්සාහයක් කියන එක කරනවා. මොන ක්‍රමයකට හරි පවත්න්නේ කියලා නිත්‍ය භාවය ලබා ගන්න. එතකොට මෙන්න මේ නිත්‍ය රේඛාව අපි දික්කරොත් කොහටද යන්නේ? ඒක හරියටම යන්නේ මේ ක්‍රෝධය කියන එකට. එහෙමනම් අපිට පේනවා අර ක්‍රෝධය තුල අර නිත්‍යභාවය කියන එක අඩංගු වෙලා තියෙනවා කියලා. එතකොට ඔය මේ ක්‍රෝධය කියන එක මනසට ඇතුල් වෙන්නේ 13 වෙනි රවුමෙදි. මොකද්ද ක්‍රෝධය කියලා කියන්නේ? මේ පුද්ගලයා මට හානි කරන්නේ, මගේ ඥාතීන්ට හිතමිතුරන්ට හානි කරන්නේ, එහෙමත් නැත්නම් කල්පනා කරන මගේ හතුරට හොඳ කරන්නේ කියලා ආදී වශයෙන් එයාගේ මේ ක්‍රෝධ ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. මෙයා තේරුම් ගන්නේ නැහැ මේ පෙර නිත්‍ය භාවය නිසා ඇති වුණු දෙයක් කියලා. එයා දන්නේ නැහැ ජරාවයි කියන එක. එයා දන්නේ නැහැ මේ මෙතනින් ඇතිවෙච්ච බලපෑම. මේ දෙක ගලපලා බැලුවා, දැන් එකයි පෙර එකයි සසඳලා බැලුවා, ධාරාව ගැලුවා, ගැලුවයින් පස්සේ නිත්‍යයි. ආන්න මේක තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේක නිසයි ක්‍රෝධය වෙන්නේ කියලා එයා කල්පනා කරන්නේ. දැන් එන අපිට පේනවා මේ අභිජ්ජාවෙන් තමයි ව්‍යාපාදේ, ව්‍යාපාදේ දැන් අපිට එනවා මේ ක්‍රෝධය කියන එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඕගලන්ට පේනවා මේකේ ඒ තවත් ලකුණු කරලා තියෙනවා මේ බාබේරෝ සූත්‍රයේම ගත් එකක් තමයි මේ ඖපසංගතිත්තේ කියලා. ඒ කියන්නේ සංස්කාරවල විසමතාවයක් කියන එක තියෙනවා. මෙතන ලකුණු කරලා තියෙනවා උපනාහය කියන එක. ඒක තමයි අපි ඊළඟට බලන්න යන්නේ. එතකොට ඉතින් අර දැන් ප්‍රෝධ අවස්ථාවේදී අපිට පැහැදිලි වෙනවා මේ නිත්‍යභාවයේ බලපෑම ප්‍රැක්ටිකලි අපිට පේන අවස්ථාව වෙන මං කවර මගේ 100ට අවුරුදු 100ක් විතර වෙලා ආහාර ගන්නකොට එයාට හැමදාම තරහා යනවා. එයා කියන්නේ ගෙදර ආයට උයන්න තේරෙන්නේ නැහැ කියලා. එතකොට එයා හිතන්නේ නැහැ මේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා මේකයි මේ ප්‍රශ්නේ කියන එක එයා දන්නේ නැහැ. එයා හිතනවා අනිත් ඇට උයන්න බැරි කම නිසායි මට මේක ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට අර වේදනාව එයාගේ තිබුණානේ නේද? එතකොට අර වේදනාවට උනත් අපි නැවත නැවතත් පුනපුනා යනවනම් එහෙනම් නිත්‍යභාවයක් තියෙනවා. එතකොට මේ විඥාන ධාරාව ඒක ගැලීම කියන එක ඉස්සර කනකොට හොඳට ගලනවා දැන් කනකොට ඒක ගලන්නේ නැහැ. මේ අර්ථය එන්නේ නේද? එතකොට අපි ආ හිතන්නේ අර වගේම ගලන්න ඕනේ. අර නිත්‍යභාවය නිසා තමයි මේ ක්‍රෝධය කියන එක තියෙන්නේ. එතකොට එහෙමනම් අපි මේක ඉගෙන ගත්තා ව්‍යාපාදයයි ඒ ක්‍රෝධයයි කියන එක. ඒකෙම අපි තේරුම් ගත්තා මේ අවපසන්න චිත්තය සංස්කාරවල විසමතාවයේ උපනායය ලකුණු කරලා තියෙනවා කියලා. එහෙමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ බද්ධ වෛරයේ කියන එක. බද්ධ වෛරය කියලා කියන්නේ බද්ධ සංඥාවක් කියලා අපි දවස් හතර වැඩසටහනදී අපි ඔබ ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔය අවපසන්න චිත්තය කියන එක ඒකේ තියෙන්නේ මෙතන මේ ලකුණු කරලා තියෙන අවපසන්න චිත්තය වලට කියලා මේ සංස්කාර මෙතන මේ කැපෙන තැන තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. ඒ හදන ලද සංස්කාරයන් පෙරහා සමාන නොපවති. දැන් අපි රූපයක් ස්පර්ශ කරලා යම්කිසි චිත්ත සංස්කාරයක් ඇදුවද ඊළඟට ඊළඟ දවසේ ඒ රූපය විහිල බලලා ආපහු චිත්ත සංස්කාරයක් ඇදුවද මේ දෙක සමාන වෙන්නේ නැහැ. මොකද ඔක ඇර දැන් හරියට මලකඩ කාපු පිට ප්‍රේම එකක් දිහා බැලුවහම අද ගානේ මලකඩ කාලා නම් දැන් හෙට වෙලා බැලුවහම ඔක මලකඩේ සුද්ධ වෙන්නේ නැහැ. තවත් මලකඩ වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක නිසා අර ජරාව නිසා ඇතුළු ව්‍යාධි ස්වභාවය අර චිත්තය තුළ තියෙනවා. ඒ කියන්නේ ජරාවටපත් වෙන ඒ රූපයක් අපි ස්පර්ශ කරන්නේ ඒ ජරාව නිසා ඇතිවන ව්‍යාධි ස්වභාවයක තියෙනවා. එහෙම නැත්නම් මලකඩ කාපු යකඩ ඇනේ දිරනවා කියන එක තියෙනවා. එහෙමනම් මේ අවපසන්න චිත්තය නිසා තමයි අපිට මේ උපනාහය කියන එක අපිට ඇති වෙලා තියෙනවා කියන එක පේන්නේ. අපි බද්ධ වෛරී කියන එක. මතකද අපි කිව්වා ඉතින් අර යාළුවාගේ යාළුවා ඒ කියන්නේ අපි ලේබල් කරනවා නේද? මම බොන්නේ නැත්තම් අනිත් මනුස්සයා බොනවා නම් මම බේබද්දා කියලා ගන්න. එතකොට මේ සංස්කාරවල විසමතාවය මෙතන තියෙනවාද? ඒ සංස්කාරවල විසමතාවයෙන් තමයි අපි ලේබල් එක ගහන්නේ බද්ධ වෛරී කියන කතාව. ඒක ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකම තමයි පස්සේ වෙන් කිරීම සඳහා ගමන් කරනවා කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට දැන් සංස්කාරයන් බෙදෙනවා. ඒ බෙදුණා නම් අපි නිත්‍යයි කියලා ගන්නවා. පුද්ගලයන් වෙනස් නොවෙනවා කියලා අපි හිතනවා. මේ විදිහට තමයි බද්ධ සංඥාව කියන එක ඇති වෙන්නේ. ඉතින් ඔබට අර මිච්ඡා දිට්ඨිය කියන එක තමයි බලපාලා තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය ආපු අර නිත්‍ය කතාවත් එක්ක ආපු කතාව තමයි බලපාලා තියෙන්නේ. එතකොට උද්දච්චය කියන එක 11 වෙනි රාවුමිත තමයි සිතට ඇතුල් වෙන්නේ. ක්‍රෝධය කියන එක 13 වෙනි රාවුමිත සිතට ඇතුල් වෙන්නේ. උපනාහය කියන එක 14 වෙනි රාවුමිතේ සිතට ඇතුල් වීම කියනක තියෙන්නේ. ඉතින් ওই බද්ධ වෛරී කෙනෙකුට බලුවාම පේනවා මේක ඇති වෙලා තියෙන්නේ මේ අපි සුභයි කියලා ගත්ත සංඥාවේ නොපවතින නිසා. හැමදාම වස්තු සුභ වශයෙන් තියෙනවා නම් එහෙම වෙනවා නම් ඉතින් බද්ධ වෛරයක් නෑ නේද? එතකොට අර 100ට තරහ යනවා කියන එකක් කොහොමද වෙන්නේ නැහැ. ඒ විදිහට ඒ කියන්නේ නිත්‍යභාවයක් කියන එක තියෙනවා. ඒ එහෙම නැති නිසායි මේක සිද්ධ වෙන්නේ. ඊළඟට අපි ඉගෙන ගන්නවා මක්කේ කියන එක. මක්කේ කියන එක තියෙන්න නම් ඒ ක්‍රෝධය කියන එක තියෙන්න ඕන. දැන් ඔයගලන්ට පේනවා අපි ඉස්සෙල්ලා බැලුවා මක්කේ මෙතන ලකුණු කරලා තියෙනවා මේ ඩයග්‍රෑම් එකේ. ඉස්සෙල්ලා ටිකකට ඉස්සෙල්ලා සාකච්ඡා කළා අර දැන් අගයක් එනවා. මනෝ සංචේතන ආහාර පාර දිගේ විඥානේ ඉඳන් එනවා පෙර තිබුණා වගේ දෙක ගලවලා බැලුවා ධාරාව ගැලුවා නම් නිත්‍යයි. ඒක දික් කරාම ක්‍රෝධයට ආවා. ඉතින් මේ ක්‍රෝධයෙන් තමයි මේ මක්කේ එහෙමනම් මේ මක්කේටත් මේ නිත්‍යභාවය කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඕක අර දවස් හතර වැඩසටහනේදී සාකච්ඡා කරලා තියෙනවා නේද? අර අය කොහොමද ඒක ඇති වෙන්නේ කියලා රස්සාව අවස්ථාවදී අපි පෙන්වලා දීලා තියෙනවා. එතකොට අර ඒකේ උදාහරණයක් දෙකක් බලලා තිනවා අපි ඒක පස්සේ ස්ලයිඩ් එකේ වෙනවා අපි මේ මක්කිය ඇතුණාම තිබුණේ මකනවා කියලා. එතකොට පස්සේ ස්ලයිඩ් එකට ගියොත් ඒක පේනවා. අපි බැලුවා අර ආයතනීය ප්‍රධානිය උදාහරණ දෙකේදී එයා මාවත් තෝරගත්ත පුද්ගලයා. මට නෙමෙයි රස්සාව දුන්නේ අනිත් එක්කෙනාට. එතකොට මාව තෝරගත්ත අවස්ථාවේදී මට ඒ පුද්ගලයා ගැන හොඳ ශ්‍රද්ධාවක් තිබුණා. එතකොට ඒ ශ්‍රද්ධා ගුණේ ඒක නිත්‍යභාවයක් නොවනකොට දැන් ශ්‍රද්ධා ගුණය වෙනස් වෙනවා. එයාගේ විඥාන ධාරාව දැන් ගලන්නේ මගේ පැත්තට නෙමෙයි. එතකොට අන්න ඒක වෙනකොට මා කෙරෙහි විඥාන ධාරාව නොගොල්න විට ඒ ශ්‍රද්ධා ගුණය මැකුණා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ නිත්‍යභාවය නිසා තමයි මේ මක්කිය කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අපි ශ්‍රද්ධා ගුණය මැකුවා. අනිත් අතට දැන් අපිට පේනවා ඔය අශ්‍රද්ධාවට යෑම ප්‍රඥාව නැති නිසා. දැන් ස්පෙෂල් වැඩසටහනේදී අපි ඉගෙන ගත්තා. මොකද මේ ප්‍රඥාව නැති වෙන්නේ නිත්‍යභාවය නිසා. නිත්‍යභාවය ආවම තමයි ඒක තියෙන්නේ සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. එතකොට එහෙමනම් නිත්‍ය නෑ, අනිත්‍යයි. එතකොට ඒකෙන් ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යනවා කියන එක වැළක්වීමක් කියන එක කරලා තියෙනවා. එහෙමනම් අර පදුට්ටමන සංකප්පේ ඉදන් ආපු එකම තමයි අපු ඉදන් වළක්වලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි තව උදාහරණයක් ඉගෙන ගත්තා. ඒ දෙවෙනි උදාහරණේ මතකද අර ආමුදුරු දෙන මක් ඉඳලා ඒ අනිත් ආමුදුරු කාන්තාවක් දැකලා ඒ කසාද බැඳගෙන එහෙම හිටියාම ලොකු ආමුදුරු දොස් කිව්වහම ඒ අවස්ථාවේදී අපි කිව්වා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ගුණයන් ඔක්කොම මැකුණා කියලා අභ්‍යන්තර අවස්ථාවේ. එතකොට එහෙනම් අපි මක්කිය කියන එක ඉගෙන ගත්තා. ඊළඟට පලාසය කියන එක. ඒ පලාසය තියෙන කාරණාව ඒක ඇති වෙන්නේ උපනාහය නිසා තමයි මේ පලාසය කියන එක ඇති වෙන්නේ. මක්කිය කියන එක මේකට ආධාර උපකාර කරනවා. කොහොමද මක්කිය ආධාර උපකාර කරන්නේ? අර නිවනින් පිටත යමක් ගත්ත අවස්ථාවේදී ඒක පවතිනවා කියලා අපි සිතුවා. හරියට මලකඩ කපු ජගණේනයක් අරගෙන ඒක පවතිනවා කියලා හිතුවා. ඒක පවතින්නේ. අර අන්න ඒක නිසා අපිට වෙන මේ මක්කිය නිසා දැන් පලාසයක් වුණා කියන්නේ. එතකොට දැන් අපි ඔබ බලලා තියෙන ඔය පලාස අවස්ථාව දැන් ඔය සංස්කාරයන් නිති නොවීම කියන එක අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. අවුපසන්න චිත්තේ, ඒ අවුපසන්න චිත්තේ උපනාය කියන එක ඇති වෙන බද්ධ වෛරේ. එතකොට සංස්කාර සමාන නොවන බැවින් මේකට වඩා හොඳ දෙයක් ඇති කියලා හිතලා විඥාණය පිහිටවමු. අන්න ඒක තමයි පලාසය. මේකට වඩා හොඳ දෙයක්. ඉතින් අපි නිතරම පලාස ගන්නවානේ. හම්බ වෙලා තියෙන රස්සාව පලාස ගන්නවා. යමක් ලැබිලාද තියෙන්නේ ඒක පලාස ගන්නවා කියන එක තියෙනවා. ඉතින් උතන අපි උදාහරණ වලින් බැලුවා අර සමානකම නොමැති නිසා තමයි අපි යාළුවගේ යාළුවව වෙන් කරන්නේ. පළවෙනි උදාහරණෙක මතකද යාළුවා මගේ යාළුවට තව යාළුවෙක් හම්බුණා. අපි යාළුව අයින් කරන්න හදන්නේ ඒ දෙන්නක් සමාන නැහැ. මෙයාගේ නහයත් අරයාගේ නහය වගේ වුණා නම් අපි වෙන් කරන්න යන්නේ. මෙයාගේ රස්සාවත් අරයාගේ රස්සාව සමාන වුණා නම්. එහෙනම් මේ සංස්කාරවල විසමතාවය නිසා තමයි අපේ මේ පලාසය කියන එක එතන ඒක ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට පේනවා මේ සමානකම නොමැති නිසා තමයි අර දෙවෙනි උදාහරණයේදී තුවාල සහිත කොටස හරි වෙන් කරන්නේ. මේක කෑලි දෙකම තුවාල තිබුණා නම් තුවාලෙන් තුවාලෙ කපලා අයින් කරන්නේ කියලා කතාවක් නේ. තුවාලෙ නැති කෑල්ල තුවාලෙ ඇති කෑල්ලෙන් වෙන් කිරීමක් තමයි කරන්නේ. පලාසය කියන එක 17 රාමෙදී සිතට ඇතුල් වීම කියන එක ඇති වෙනවා. දැන් අපි කලින් ඉගෙන ගත්තා 13 රාමෙදී ක්‍රෝධය, 15 රාමෙදී මුසාව, 17 රාමෙදී මක්කේ කියන එක සිග්නිෆිකන්ට් වෙනවා. ඒක ඇති වෙලා තමයි 17 රාමෙදී පලාසය කියන එක සිතට ඇතුල් වෙන්නේ. එහෙමනම් අපි දැන් මක්කේයි පලාසයයි දැන් බලලා තියෙනවා. අපි යම් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. හය වෙනි ස්ලයිඩ් එකේදී අපි ඊර්ෂ්‍යාව සාකච්ඡා කරනවා. අනුන්ගේ සැපත නොයසනවා කියන එකයි මෙතන කියන්නේ. අනුන්ගේ සැපත අපි ඉවසන්නේ නැහැ. එතන මක්කේ නිසා තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. මතකද රස්සාව අරයට හම්බ වුණා. රස්සාවට ඇප්ලිකේෂන් එක දානකොට මේක මගේ කියලා මං ගත්තා. එතකොට මගේ කියලා අරගෙන මගේ රස්සාව හරියට දීලා ඇදිලා කියලා තමයි ඒ ඊර්ෂාව කියන එක ඇති වුණේ. එතකොට මක්කේ කියන එකට නිත්‍යභාවය බලපෑවා. කොහොමද මක්කේ කියන එකට නිත්‍යභාවය බලපෑවේ? මුලින්දම් බලනවා නම් අර විඥාණී තිබුණා වූ අගයයි දැන් අගයයි සසඳලා බැලුවා. ඒ දෙක ගැලපුවායින් පස්සේ විඥාන ධාරාව ගැලුවා නම් කාර් එක ස්ටාර්ට් වුණා වගේ මේක වුණා නම් එහෙනම් අන්න නිත්‍යයි. ඒ නිත්‍යභාවයේ දික් කරාම ක්‍රෝධය කියන එකට ආව ඒක තුලත් නිත්‍යභාවය. ඒ නිත්‍යභාවයේ තියෙනවා කිව්වා මක්කේ තුල. දැන් මේ මක්කේ තුල තියෙන නිත්‍යභාවය දැන් ඊර්ෂ්‍යාව දක්වාම ඇවිල්ලා තියෙනවා. මක්කෙන් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. එතකොට කොහොමද අපිට මෙතන මේ නිත්‍යභාවය අපිට බලපෑවේ? අර පුද්ගලයාට රස්සාවේ මහම්බුණාම අපි කල්පනා කළා ඒ සැපත නිත්‍ය වශයෙන් පවතිනවා. එයාට සල්ලි එහෙම හම්බ වෙලා දැන් හොඳට ඉන්නවා. ඒ සැපත නිත්‍ය වශයෙන් පවතිනවා. මට ඒක අහිමි වුණා කියලා තමයි ඊර්ෂ්‍යා සහගත ස්වභාවයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අය හතරවෙනි රවුමින් පස්සේ ඊර්ෂ්‍යා හට ගැනීම ආරම්භ වෙනවා. ඒකේ අධික භාවයේ ඇති වෙන්නේ මක්කේ ඇතිවීමෙන් පස්සේ. මක්කේ පස්සේ ඊර්ෂ්‍යාව එක අධික වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් අපි දැන් මේක ඊර්ෂ්‍යාව දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අර මේ ඇඩ්වාන්ස් කියලා කියන්නේ මේකේ අර සබ්බාසෝකේවත් එක්ක එහෙම සම්බන්ධ කරගෙන කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් ඕක හරියට නිකන් අර රෝද දෙකක් කැරකෙනවා වගේ. දැන් තටාකයක ඇතුළේ පාත්‍රයක් තියෙනවා නම් තටාකේ කෝට් එකකින් දාලා කැරකෙවුවායින් පස්සේ මැද්ද එකත් කැරකෙනවා. එතකොට එක වෙලාවකට අපි කරකවන්නේ නැති වුණා නම් පාත්‍රය කැරකීම ඉක්මන් වෙනවා. එතකොට එකක් ඉක්මන් වීම කියන එක ද අඩු ස්ලෝ වීම ද අනුව තමයි මේක මේ ඊර්ෂ්‍යාව කියන එකෙම ඇති වෙන්නේ. එතකොට දැන් ඔය දැන් මක්කිය නිසා පලාසය ඇති වෙනවා. පලාසයෙන් ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා කියන එක පේනවා. එතකොට එහෙනම් ওই දෙක අතරට ඇවිල්ලා තියෙනවා මක්කයයි ඊර්ෂ්‍යාවයි අතරට පලාසය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් පලාසය නිසා නේද ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියලා. රහතන් වහන්සේ පෙන්නනවා ඒක එහෙම නෙමෙයි. මේක මේ පලාසය කියන එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. අරක වෙන්කරන්න ගන්නව ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. ඒ කියන්නේ දැන් ඔය එලියෙන් දාලා කියන එක තටාකී කරපෝන එක එහෙම වේගවත් නම් ඒ කියන්නේ අපිට ලැබිලා තියෙනවා. යමක් ලැබුණා. එතකොට ලැබුණානින් පස්සේ අපි මොකද කරන්නේ? පලාස කරනවා. දැන් තමන්ට ඕනනම් අර තිබිච්ච රස්සාව ඔය තියෙද්දි මට අලුත් එකක් ඕනේ නැහැ කියලා ඉන්න පුළුවන්. ප්‍රොමෝෂන් එක දැම්ම මට. එතකොට දැන් කරන්නේ තමන්ගේ එක පලාස කරලා තමයි අපි අර ඇප්ලිකේෂන් එක දාන්නේ. මේකට වඩා අරක හොඳයි කියලා. එතකොට තව හොඳ එකක් හොයනවා. දැන් හොයාගෙන යනවා. රූටේ කරා ගමන් කරගෙන යනකොට අරයට හම්බුණා මට හම්බුණා. අන්න එහෙම තමයි ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙලා තියෙන්නේ. හැබැයි පලාසෙ මෙතෙන් දුන්නේ මොකද්ද? මේක වෙන් කරන්න උදව්පකාර වෙච්ච ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. එතකොට අපිට වෙනවා මේ මක්කෙන් තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ පලාසෙ ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි කියලා. එතකොට දැන් අපි මේ කාරණාව බලලා තියෙන ඊර්ෂ්‍යාව දක්වා දැන් අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. මච්චරිය කියන එක බලන්න හත්වෙනි ස්ලයිඩ් එකට. මච්චරිය කියන එක මේකේ ලකුණු කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ පර්පල් ට්‍රයැංගල් එක වගේ එකේ මේ මච්චරිය කියන එක ලකුණු කරලා තියෙනවා. මච්චරිය පලාසය නිසා ඇති වෙන බවත් මේක ලාභ මච්චරිය වශයෙන් උත් අපි විමසලා තියෙනවා අර දවස් හතරේ වැඩසටහන. පලාසය තුල තියෙන සංස්කාරවල සමානතාවයක් නොමැතිකම කියන එක. එහෙමනම් මච්චරිය තුලත් සංස්කාරවල අසමානතාවයට දුඩු දෙච්ච රූපී අසමානතාවය ගැන හැඟීම් තියෙනවා. මේ වගේ සංඥා භාවිතා කරලා මේකට වඩා හොඳ රූපේ ඇතියයි සිතලා ඒව සොයන විඥානි ඒකෙ පිහිටනවා. මේ විදිහට මච්චරිය කියන එක ඇති වෙනවා. එතකොට අපි මුලින්දම් පටන් ගන්නවා ඕගොල්ලන්ට මතකයි. අපි අවුපසන්න චිත්තය කියන එක තියෙන සංස්කාරවල විසමතාවේ ඒක නිසා තමයි අපිට උපනාහය දැන් ලේබල් කරන්න පටන් ගත්තා. මම අර අභිබද්ද ආදී වශයෙන් ඒ උපනාහයෙන් අපි පලාසය එයා මගේ යාළුවගේ යාළුවෙක් එහෙම වුණා ඊට පස්සේ මම එයාගේ මේ බදුකම හරි භාවිතා කරලා එයාව වෙන් කිරීම කියන එක තරමු. පලාසයෙන් අපි දැන් මච්චරිය කියන එකට යනවා. ඉතින් අපි ඉතින් උදාහරණයක් වශයෙන් මෙහෙම බලලා තියෙනවා. අර ටින් ගොඩන මිනිස්සේ මුදලාලිට ටින් වර්ග දෙකක් විකුණන්න පුළුවන්. එක ටින් එකක් එක්කම අපි කියමු ඩොලර් දෙකක් ලාභයි. අනිත් ටින් එක විකුණාම ඩොලර් එකයි ලාභයි. හැබැයි ඩොලර් එකක් ඒ ලාබටින් එක විකාම මිනිසුන්ට හොඳයි වස විසාඩු. හැබැයි මුදලාලි උගන්න්නේ ඩොලර් දෙකේ ටින් එක. මොකද ඒකේ ලාභයක් තියෙනවා කියන එක. එතකොට යා ඩොලර් එකේ ටින් එකද දෙකේ ටින් එකද කියන එක පලාස කළා. පලාස කරලා ඉවරලා අර මේක නිසා මච්චරිය ලාභයට යනවා. එතකොට පලාසයෙන් තමයි අපිට වෙනවා ඒ මච්චරිය කියන එකට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට මච්චරිය කියන එකට රවුම් වගේක් නොදී යුතුයි කියලා තථාගත බුදුපියාණන් වහන්සේ පවසනවා. ඒ කියන්නේ මච්චරිය හැම රවුමකම තියෙන රහතන් වහන්සේට එකම රවුමක්වත් නැහැ. රහතන් වහන්සේ කැරකෙවිල්ලක් කියන එක කරන්නේ නැහැ. දැන් අපේ මේ භාවනාව සඳහා බේස් එක හැටියට ගන්න ඩයග්‍රෑම් එක තමයි මේ හත්වෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේක තවදුරටත් සම්බන්ධ වෙලා තිනවා. අපි තව චුට්ටක් ඉස්සරහට යනවා. එතකොට මච්චරියෙන් මෙතන සාතේය කියන එක ඇති වෙනවා. අපි ඒක පැහැදිලි කරනවා ඊළඟ ස්ලයිඩ්ස් වල. සාතේයෙන් දුස්සීල භාවය කියන එක ඇති වෙලා මේ පර්පල් ට්‍රයැන්ගල් එකක් හැදෙනවා. ඊළඟට ආපහු දැන් අපි ඊර්ෂ්‍යාව දක්වා සාකච්ඡා කරලා තියෙනවා. ඊර්ෂ්‍යාවෙන් අපි ඊළඟට පෙන්වනවා මායාව ඇති වෙනවා. මායාවෙන් මිච්ඡාදිට්ඨිය කියන එක ඇති වෙනවා. එහෙනම් අපිට මේ රෙඩ් ට්‍රයැන්ගල් එකයි පර්පල් ට්‍රයැන්ගල් එකයි කියලා දෙකක් මෙතන ඇති වෙලා සම්බන්ධතාවය කියන්නේ. එතකොට මේ ඔයගලන්ට ඔන්නම් ලියා ගන්න පුළුවන් ওই කොළේම අපි භාවනාව සඳහා බේස් ස්ලයිඩ් එක හැටියට මේක ගන්න. පළවෙනි භාවනාව ස්ලයිඩ් 1 to 9. පළවෙනි භාවනාව අපි භාවිතා කරන්නේ පළවෙනි ස්ලයිඩ් එකේ ඉඳන් 9 දක්වාම තිබුණා වූ ස්ලයිඩ්ස් කියනවා. ඒ වගේම ඔයගලන්ට තවත් දෙයක් නෝට් කරන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකේ. මෙතන ලකුණු කරලා තියෙනවා අතිමානී කියන එක. ඊළඟට ලකුණු කරලා තියෙනවා මේ තම්බේ කියන එක. පේනවද මේ තම්බේ කියන එක ලකුණු කරලා තියෙන මේ රේඛා දෙක කැපෙන තැන තියෙනවානේ. පරාමාස කාය ග්‍රන්ථයේ මෝහාගතියට ඒ වගේම ඉදන් සච්චේ ඉදන් බයාගතියට ඒ කැපෙන තැන තමයි අවුපසන්න චිත්තය කියන එක තියෙන්නේ. එතකොට මේ බයාගතිය ඉදන් ඉදන් සච්චාවිනිස කායදා ග්‍රන්ථිය දක්වා යන රේඛාව දුස්සීල භාවයෙන් ඉඳන් සාතේ දක්වා යන තැන කැපෙන තැන තම්බේ කියලා ලකුණු කරලා තියෙනවා. මේ දෙක අතරට ඇවිල්ලා තිනවා අතිමානී. ඒකෙන් පල්ලෙහැන් තේනේ දුස්සීල භාවය. අපි තව චුට්ටකින් පැහැදිලි කරනවා. අපි දන්නෝ දුස්සීල භාවය තමයි ප්‍රත්‍ය වෙන්නේ අතිමානීට. ඒකෙන්ම තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ මේ තම්බේ කියන එකට කියන එක. එතකොට දැන් අපි ඒක පොඩ්ඩක් සිහිය තියාගෙන අපි එහෙනම් අටවෙනි ස්ලයිඩ් එකට යමු. අටවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන මායාව කියන එක. මායාව කියන එක මේ ඊර්ෂ්‍යාව නිසා මායාව ඇති වෙනවා කියලා අපි දන්නවා. ඒ තමන් දුස්සීල භාවයකට පත් කරගෙන ඒ වසා ගැනීම සඳහා අනුන් රැවටීම මායාව වෙනවා. එයා හිතනවා අනිත් අය යම් කිසි සැපතක් විඳිනවා මට මේක අහිමි වුණා මේක ලබා ගැනීමයි කියලා සිතාගෙන තමයි එයා මායාව කියන එක ඇති වෙන්නේ. ඉතින් ඕක අපි බලලා තිනවා අර ගායිකාවගේ උදාහරණේ. ගායිකාව දෙදෙනෙක් ඉන්න. එක්කෙනෙකුට එයාගේ පළවෙනි කෙනාගේ සින්දු හොඳට ප්‍රචාරය වෙනවා රේඩියෝ එකේ. අනිත් එක්කෙනාගේ සින්දු ප්‍රචාරය වෙන්නේ නැහැ. ප්‍රචාරය වෙන්නේ නැත්නම් ඉතින් මේ ගායිකාව කරන්නේ මොකද්ද? ගිහිල්ලා එයාට ඊර්ෂ්‍යයි අරයාගේ වුණා. ප්‍රචාරය වෙනවා කියලා එයාට සපතක් තියෙනවා කියලා. මෙයා ගිහිල්ලා අර ඒ රේඩියෝ එකේ ප්‍රචාරය කරන කය අල්ලගෙන අරක්කු බෝතලයක් අරන් දෙනවා. එහෙම නැත්නම් කාමීවරුද වයසරිනවා. අන්නේ වගේ දුස්සීල භාවයකට පත් කරගෙන දැන් අනිත් අය ඇවිල්ලා කියනවා ඔයාගේ සින්දු එහෙම ප්‍රචාරය වෙනවා අපි අහනවා හරි සන්තෝසයි ලස්සනයි කියලා. ඉතින් මෙයාට එතකොටදී ඉතින් එයා ඔළුවත් වනලා ඒක දන්නවා. හැබැයි ඇතුලෙන් එයා දන්නවා මම මේක ලබා ගත්තේ ඒ දුස්සීල භාවයෙන් කියලා. කාමීවරුද වයසරිලා නම් අරන් දීලා ආදී වශයෙන්. එතකොට අන්න අය මේ නොදනීවා කියලා ඒ පුද්ගලයා මේ කල්පනාවක් ඇතුළේ. ඒක තමයි මායාව කියන එක. එතකොට ඊළඟට අපි ඉගෙන ගන්නවා සාතේය කියන කාරණාව. ඒ සාතේය කියනකොට අපි දන්නවා මේ මච්චරිය කියන එකෙන් තමයි සාතේය කියන එක ඇති වෙන්නේ. එතකොට මච්චරිය තමයි ප්‍රත්‍ය කියන එක. ඕකේ සාතේය ඇති වෙන්න ඒ හේතුව හැටියට වෙන්නන් රහතන් වහන්සේ විඥාන ධාරාව කියන එක පැවතියි. බොනට් එකට ගහලා හරි අරක පොඩ්ඩක් දිව්වනම් පදුට්ට පන සංකප්පය ඇති වුණා නම් ඔන්න විඥාන ධාරාව ගලනවා. එහෙනම් ඔන්න දැන් හරි. ඒක ලාභයි කියන අර්ථයට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මච්චරිය වශයෙන් අපි සලකනකොට ලාභ මච්චරිය සැලකීම ප්‍රමාණවත් නොවනවා කියන එක තියෙනවා. ඒ හේතුව මොකද්ද? සංඥාව නිසා ඇතිවන්නා වූ දේ සිවුම් නිසායි. සංඥාවෙන් ඇතිවන දේ සිවුම්. දැන් අපිට පේනවා මේ සංඥාව කෙනෙක් කවුරු හරි කෙනෙක් මේ සංඥාව එහෙම මගේ කියලා ගන්නෙ නැත්තම් ඒ ලාභයි කියලා ගන්නෙ නැත්තම් එයා ආකින් චන්නායතන එහෙම වෙනවා කිව්වනේ නේද? එතකොට දැන් හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ රූපයෙන් තොරව දෙයක් නැහැ කියන එක. දැන් අපි කතා කරේ රූපය නිසායි මේ කතාව තියෙන්නේ කියලා ලාභය වශයෙන් බලනවා කොහොම රූපයන්නේ බලන්නේ. එතකොට නව සංඥා නා සංඥා හිතන ලාභියත් ඒ රූපයේ සියුම් ස්පර්ශ කරනවා. 150ක එක ස්පර්ශ කරනවා. එතකොට අන්නේ නිසායි ඒ පෙන්වන්නේ සංඥාවන් ඇතුළේ සියුම් අර ලාභ මච්චරි ඉතර සැලසීම ප්‍රමාණවත් නැහැ කියන එක. එතකොට සාතී ඇති වෙනවා නම් එයා වංචා කරනවා කියන එක තියෙනවා. කොහොමද වංචා කරන්නේ? නිවනින් පිටත දෙයක් ගැනීම. ඒක තමයි වංචාව කියන එක. එතකොට හත්වෙනි ධානිය හරි ලාභයි කියලා ගත්තනම් හොඳයි කියලා ගත්තනම් එන අපි නිවනින් පිටත දෙයක් තමයි අරගෙන තියෙන්නේ. ඉතන වංචාව කියන එක තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් හිතන්නේ අර වෙලෙන්ද වංචා කලාවගේ රූපයත් එක්කනේ. ඒක විතරක් නෙමෙයි ගැඹුරට යන්නේ. එතකොට මේක හරියට ඒක දැක්කනම් ඉතින් හත්වෙනි ධ්‍යාන සමාපත්තිය කියන එක ඇති වෙනවා මේ අවස්ථාව වෙනකොට. ඊළඟට අපි චූල අස්සපුර සූත්‍රය ඉගෙනගෙන තියෙනවා. ඒ මායාව නිසා මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා කියලා. එතකොට මේ විදිහට මායාවේ මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා නම් එන ඔබලට පේනවා මේ ට්‍රයැන්ගල් එක සම්පූර්ණ වෙනවා. ඊර්ෂ්‍යාවෙන් මායාව, මායාවෙන් මිච්ඡා දිට්ඨිය. ඉතින් මේකේ අපිට පේනවා නේද දැන් මේ කතාව ඇති වෙන්න අර නිත්‍ය භාවය කියන එක දිගටම බලපාලා තියෙනවා. පදුට්ට මන සංකප්පේ ඉඳන් ආපේක දැන් ඊර්ෂ්‍යාවට ඇවිල්ලා ඊර්ෂ්‍යාවෙන් මායාව අර සිංහ සපතක් විඳිනවා කියලා මට අහිමි වෙලා කියලා නිතන උනේ. ඊට පස්සේ ඒක තුලක් තියෙනවා. ඒක ඇවිල්ලා තියෙනවා අන්තිමට මිච්ඡා දිට්ඨිය කියන එක දක්වා ඇවිල්ලා තියෙනවා. එන ලතු ට්‍රයැන්ගල් එක සම්පූර්ණයි. අපි එහෙනම් ඊළඟට 9 වෙනි ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඒ සාතේය නිසා ඒ දුස්සීල භාවයේ කියන්නේ. සාතේයෙන් අපි ගන්නවා මේ දුස්සීල භාවයේ කියන්නේ සාතේ වයි. අපි ආවා මච්චරී සාතේ දක්වා සාකච්ඡා කළා ඉස්සෙල්ලා. දැන් සාතේයෙන් දුස්සීල භාවයේ කියන එක ඇති වෙනවා. දැන් අපි දන්නවා ඒ ලාභය නිසා වංචාව නිසා අපිට දුස්සීල භාවය කියන එක තියෙනවා. එතකොට දැන් එහෙමනම් මේ මච්චරිය සාතේ දුස්සීල භාවය කියන ට්‍රයැන්ගල් එක දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මේ ට්‍රයැන්ගල් එකේ ගත්තහම මේකේ එක පැත්තක් මතක තියාගන්න වම් අත පැත්ත නිතරම ප්‍රත්‍ය වෙනවා සාධාරණ කාරණේ. දැන් අපි බලුවොත් මේ සාතේ කියන එකට ප්‍රත්‍ය වම් අත පැත්තේ තියෙන. ඒ කියන්නේ මච්චරිය කියන එක. හේතුව මෙතන මේ පල්ලයන් දැන් හැදිච්ච දුස්සීල භාවය කියන එක තියෙනවානේ. ඒකම තමයි හේතුව වෙන්නේ සාතේය කියන එකට. එතකොට වම ප්‍රත්‍ය දකුණ හේතු. මේ විදිහට මතක තියාගත්තාම ලේසි. එතකොට මොකකටද අපි මේ දුස්සීල භාවය කියන එක ඇති වෙලා තියෙන්නේ? සංස්කාරවල අසමානතාවය දැකලා මේ සංස්කාරයට වඩා මේක හොඳයි කියලා පලාසෙ මගින්ම වෙන් කරනවා. පලාසෙ මගින්ම වෙන් කරලා මේකටම අපි අතිමාන වෙනවා කියන එක තියෙනවා. මේ දුස්සීල භාවයේ අපි අතිමානී කියන එක අපි ඇති වෙනවා. ඔබ උදාහරණයක් ඇරෙට ගන්නවා නම් අපි කියමු මිනිස්සේ ගොවිතැන් කරගෙන අහිංසකව ජීවත් වෙලා ඉන්නවා කියලා. මෙයාට පේනවා තවත් මිනිස්සෙක් කුකුල් පට්ටියක් දාගෙන ඒ මිනිස්සයා ඒ කුකුළු මරාගෙන හැබැයි එයා යන්නේ බෙන්ස් කාර් එකේ. එයාගේ ළමයි යන්නේ ඉන්ටර්නේෂනල් ස්කූල් එකට. හොඳට කාල ජීවත් වෙනවා කියලා හොඳ ගේක ඉන්නවා මෙයාට මේක පේනවා. එතකොට මේ මනුස්සයත් කල්පනා කරනවා ඒ මමත් අර විදියට ඔය රෝගු පට්ටියක් දාගෙන ජීවත් වෙනවා කියලා. ඉතින් දැන් මෙයාත් අර බෙන්ස් කාර් එකේ ගිහිල්ලා ළමයි ඉන්ටර්නෙට් ස්කූල් එකට යන්නේ හොඳට කන්නේ පයින් නෙමෙයි ඇවිදින්නේ ආදී වශයෙන් ඉන්න හැබැයි යා කරන්නේ පානාති පාති සතු මරනවා කියන එක. එතකොට දැන් මෙයාගේ රස්සාව එහෙම පලාස ගලා බොවිතැන් කරගෙන ඉන්න එක පලාස කරලා දැන් ගත්තා වෙන එක මරණය සත්තු මරනවා කියන එක නේද? ඉතින් දැන් මේ මිනිස්සයාට බලන්න දැන් පන්සලට එහෙම ගියාම ඉතින් හාමුදුරුවෝ කිව්වොත් එහෙම මහත්යෝ වණ හොඳ වැඩ නෙමෙයි මේ පානාති පාතේ කරලා ඉතින් අපාය එහෙම යනවා කියලා කිව්වට ඌ අතහරින්න එකක් කිව්වට ඒ මිනිස්සයා කල්පනා කරන්නේ හාමුදුරුවෝ ඒක කියනකොට මෙයා හිතන්නේ කොහොමද මේක අතහැරියොත් මං අර ඉස්සෙල්ලා ගොවියා වගේ දුප්පත් ජීවත් වෙනවා. අද මගේ ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ඒගොල්ලෝ ඉගෙන ගන්න. මම අද මෙතෙන් තාම බෙන්ස් කාර් එකේ. මිනිසුන් මට හොඳට සලකනවා. එහෙමනම් මේ පානාතිපාතේ කරනවා කියන එකට නේද මේ අතිමාන වෙලා තියෙන්නේ. එතකොට එයාට අර අතහැර ගන්න පුළුවන් කමක් නැහැ. මොකද අර එයා නම්මා ගත්තා වූ ඉන්ටර්නැෂනල් ස්කූල් අරවා මේවා අර සෝෂියල් ස්ටේටස් ඒව ඔක්කොම දැන් එයාගේ පස්සේ එනවා. එතකොට ඒකටම තමයි අතිමානී වෙලා තියෙන්නේ කියලා කියන්නේ. එතකොට දැන් ඊළඟට මෙතන මේ පල්ලෙයන් යටින් දීලා තියෙන එකක් තමයි අපි මේ මිච්ඡා දිට්ඨිය කියන එක කුමකටද මිච්ඡා දිට්ඨිය උනේ කියන එක. පවිත්තමන සංකප්පේ නිසා ඇති වූ මිත්‍ය භාවයෙන් මේකට හේතු වුණා ප්‍රත්‍ය වුණා. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා මෙහෙම දෙයක්. අපි මුලින් පටන් ගත්තේ මොකෙන්ද? මිච්ඡාදිට්ඨිය. කොතෙන්ද මිච්ඡාදිට්ඨිය පටන් ගත්තේ? දෙවෙනි ස්ලයිඩ් එකේ නේද? මතකද? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම අභිජ්ජා කියලා කිව්වා. එතකොට එහෙම ගිහිල්ලා ඊට පස්සේ අපිට පේනවා මේ ධාරාව ගැලුවා. අගයන් දෙක සංසඳලා බැලුවා ගැලුවා. ගැලුවායින් පස්සේ ක්‍රෝධය වුණා. ක්‍රෝධයෙන් අපි ආවා මක්කේට. මක්කෙන් අපි ඊර්ෂ්‍යාව කියන එක එහෙම ඇවිල්ලා අන්තිමට මොකද වුනේ? අපි දැන් ඇවිල්ලා තියෙනවා මිච්ඡා දිට්ඨියට. ඊර්ෂ්‍යාවේ මායාව, මායාවේ මිච්ඡා දිට්ඨිය කියන එකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ දෙක අතරට මේ මිච්ඡා දිට්ඨිය මම පටන් අරගෙන මම ඇවිල්ලා තියෙන්නේ මිච්ඡා දිට්ඨියට. මේ දෙක අතරට මට උනේ මොකද්ද? කුකුල් පට්ටිය දාගත්තා කියන එක විතරයි. ඒ කියන්නේ අර දුස්සීල භාවය. අන්න ඒකයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ 9 වෙනි ස්ලයිඩ් එකට ඇවිල්ලා ඕගොල්ලෝ කල්පනා කරන්න ගත්තොත් මේ තත්ත්වයට ඇවිල්ලා මට මේ දක්වා වෙලා තියෙන්නේ මම මේ කුකුල් කට්ටියක් දාගත්තා කියන එක ඉන්නේ කල්පනා කරා නම් එවනම් පේනවා මේ බේස් ස්ලයිඩ් එක 7 වෙනි ස්ලයිඩ් එක ගේන එක ඒකේ වටිනාකම මිච්ඡා දිට්ඨියෙන් නම් මම ඇවිල්ලා තියෙන ආපහු මිච්ඡා දිට්ඨියට. ඒක තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව. අර පතේ දිගේ ඇවිල්ලා මේ වෙලා තියෙනදී බලන්න. ඊළඟට අපි එහෙමනම් 10 වෙනි ස්ලයිඩ් එකට යමු. 10 වෙනි ස්ලයිඩ් එකේ අපි ඉගෙන ගන්න අතිමානීය කියන එක. දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා අපි තෝරගත්ත සංස්කාරයටම අපි අතිමානීය මාම් කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කුකුල් පට්ටිය. සත්තු මරාගෙන ජීවත් වෙන එක ඒක තමයි හොඳ කියලා. නම් ඒකටම අපි අතිමාන වුණා කියලා ඉගෙන ගත්තා. දැන් අතිමානීය මගින් මොකද්ද කරන්නේ? තම්බේයි සාරම්භයයි ඇති වෙනවා. ඒක අපි වත්තු කුඩායි ක්‍රමකේ කලින් ඉගෙන ගත්තා. එතකොට අතිමානී මිච්ඡා දිට්ඨිය හා සහ දුස්සීල භාවය හා සම්බන්ධ වෙනවා. මේ දෙක හේතුවයි ප්‍රත්‍යයයි වෙනවා. මිච්ඡා දිට්ඨිය හේතුව වෙනවා, දුස්සීල භාවය කියන එක ප්‍රත්‍ය වෙනවා. එතකොට මතකද අපි 7 වෙනි ස්ලයිඩ් එකේ අපි ඔක ලකුණු කරලා පෙන්නුවා. අතිමානී කියන එක මෙතන තියෙනවා. පල්ලෙහැන් තියෙන්නේ දුස්සීල භාවය කුකුල් පට්ටිය දාගත්තා කියන එක. ඒකට තමයි මේ අතිමානී කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට හේතුව හැටියට තියෙන්නේ මේ මිච්ඡා දිට්ඨිය කියන එක. මිච්ඡා දිට්ඨිය හේතු වෙන පත්‍ය දුස්සීල භාවය කියන එක. එතකොට අපි ඊළඟට බලමු තම්බේ කියන එක. ඒ තම්බේ මගින් ওই සාරම්භය කියන එක එළවනවා. ඒ 10 වෙනි ස්ලයිඩ් එකේ කියලා තියෙන්නේ තම්බේ මගින් සාරම්භය එළවනවා පළවහරිනවා කියන එක. මේ සංස්කාරයේ මගෙයි කියලා දැඩිකොට ගන්නවා. ඉතින් විඥානයේ යම් කිසි තද බවක් තියනවාද? මේක තම්බෙයයි. දැන් මොකද්ද මෙයාගේ මේ සංස්කාරයේ මගෙයි කියලා දැඩිකොට ගත්තේ මොකද්ද? කුකුල් පට්ටිය නේද? මේ සංස්කාරය මම මේ පානාතිපාතී කරගෙන ඉන්න සංස්කාරයේ මගෙයි කියලා එයා දැඩිකොට ගැනීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපිට මේ ස්ලයිඩ් එකේ පේන ඕගලන්ට මේ තම්බේ කියන එකට මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන අති මානේ දුස්සීල භාවයෙන් තමයි අතිමානී. අතිමානයෙන් තමයි තම්බය. එතකොට ඒක තමයි ප්‍රත්‍යය. හේතුව හැටියට තියෙන්නේ මේ මෙතන ලකුණු කරලා තිබුණා වූ ඒ සංස්කාරවල විසමතාවය අවුපසන්න චිත්තේ කියන එක. ඒක හරියටම මෙතන ඇවිල්ලා තියෙනවා. මේ ට්‍රයැන්ගල් එක තමයි ඒක ලස්සනට පේන්නේ. එතකොට ඒ හේතුව වෙන්නේ මේ සංස්කාරවල අසමතාවය. දැන් ඊළඟට ඒකෙන් අපි ඇති වෙනවා ඒ ඊළඟට ආපහු 10 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ සාරම්භය කියන එක. එතකොට සාරම්භය මගින් තම්බේ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය කියන එක විමසනවා. ඒක සඳහා රූපේ යම් කිසි වෙනසක් කළ යුතුද? ඒක පසුපස විඥානීය කියන එක දුරවන යොමු කරනවා. ඉතින් දැන් පේනවනේ මොකද්ද මෙතන මේ කියන්නේ කියලා නේද? ඒ කියන්නේ මේකේ මේ 7 වෙනි ස්ලයිඩ් එකේ තමයි ඒකට ලස්සන්ට පැහැදිලිලා තියෙන සාරාංශය මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් තම්බේ මගෙන් මොකද්ද කළේ? සාරාංශය එළෙව්වා. කම්පිටිෂන් එකක් නැහැ. දැන් මෙතන දැන් කල්පනා කරන්නේ දැන් මම ෆික්ස් කරලා තියෙනවා මම ඊට පස්සේ කරන්නේ කුකුල් වර්ණවා කියන එක. දැන් ඊට පස්සේ ගලනවා කුකුල් වර්ණවා කියන එකේ හොඳ එක මොකද්ද? මාස 6ක් ඛණ්ඩ දීලා විකුණන එකද හොඳ 3ක් ඛණ්ඩ දීලා විකුණන එකද? මම 3ක් ඛණ්ඩ දීලා විකුණනවා. අන්න එහෙනම් ඒක සඳහා රූපේ යම් කිසි වෙනසක් කරනවාද? මම බ්‍රොයිලර් ජාතියද ගන්නේ අනිත් ජාතියද ගන්නේ? අන්න ඒක නිතියෙන්නේ. මම ෆික්ස් කරලා ඉවරයි. ඉතින් ඒක තමයි මේ රහතන් වහන්සේ කියන්නේ. මේ විඥානේ මේ විදිහට දෝන යොමු කරනවා මේක ගැළවීමක් නැහැ. කුමක් නිසාද? සාරම්භය අධික වීමට තම්බේ හේතු වෙනවා. මිච්ඡා දිට්ඨිය කියන එක ප්‍රත්‍ය උඩව. මෙහෙම ජීවත් වෙලා ඉන්නේ කොහොඳයි කියලා ඒ ගත්තා වූ එක ප්‍රත්‍ය වෙලා තියෙනවා මිච්ඡා දිට්ඨිය. ඉතින් මෙසේ අශ්‍රද්ධාව වීම නිසා සංසාරේ සැරිසරනවා කියන එක වෙනවා. එතකොට එහෙමනම් අපි මෙතන පේනවා මේ සාරම්භයේ ඔයගලන්ට පේනවා මේක උඩ තියෙන මිච්ඡා දිට්ඨිය රතු ට්‍රයැන්ගල් එකේ කෙලීම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා සාරම්භයේ කියන එකට. අන්න ඒක තමයි පත්‍ය ඇතිට තියෙන්නේ. මේ තැන තියෙන තම්බේ තමයි ඒ තුනේ යා සංස්කාරය ෆික්ස් කරාම කුකුළු මරාගෙන ජීවත් වෙනවා කියන එක. එහෙමනම් අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. 11 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ මදය කියන එක. එතකොට මදය අපි ඉගෙනගෙන තියෙනවා ඔය ජාති මදේ, නිරෝගී මදේ ආදී වශයෙන්. ඒ වගේ මිනිස්යන්ට ඉතින් ওই ලාභ නිසා, ඒ කියන්නේ කවුරු හරි ගරු කරනවා, ඒව නිසා මේ මදියන් කියන එක නැති වෙනවා. මේ මදය කියන එක ලකුණු කරන්න පුළුවන් මේ සාතේ කියන ඒ නෝඩ් එකේම. එතනම මේ පැත්තේ ලකුණු කරන්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා, මතකද අපි සාතේ කියපු අවස්ථාවේදී කිව්වා සාතේට ප්‍රත්‍ය වෙන්නේ සාධාරණ කාරණේ වෙන්නේ මේ වම් අත පැත්ත මච්චලිය කියලා. සාතියට හේතුව දුස්සීල භාවය. අර සංස්කාරයන්, ඒ කියන්නේ විඥාන ධාරාවේ පැවතීම, විඥාන ධාරාව පවත් ගන්න ඉති කුකුල් පැටි දාගෙන වගේ දුස්සීල භාවයෙන්, මේක නිසා දුස්සීල භාවය තමයි එතන හේතුව. දැන් මදේ වෙනකොට ඔක අනිත් පැත්ත වෙනවා. හේතුවයි ප්‍රත්‍යයයි මේ පැත්තේ තිබිච්ච එක මාරු වෙනවා. ඒ මදියට හේතුව හැටියට තියෙන්නේ මච්චලිය. වම් අත පැත්ත කියන එක. ඒ ප්‍රත්‍ය හැටියට තියෙන්නේ ඒ දුස්සීල භාවය කියන එක. මදිය කියනකොට දුස්සීල භාවයෙන් තමයි ඒ ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. අර සාතේයට තියෙන එකට වඩා වෙනස් වෙලා තියෙනවා. වම් අත පැත්තයි දකුණු අත පැත්තයි කියන එක. එතකොට එහෙමනම් දැන් අපි මදිය කියන එක ලකුණු කරලා තියෙනවා ඩයග්‍රෑම් එකේ. අපි එහෙනම් ඊළඟ ඒ 12 වෙනි ස්ලයිඩ් එකට යමු. 12 වෙනි ස්ලයිඩ් එකේ අපි මානිය කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ මානිය ලකුණු කරලා තියෙන්නේ හරියටම අර මිච්ඡා දිට්ඨිය. එතනම තමයි මානිය කියන එක ඇති වෙන්නේ. දැන් ඉස්සෙල්ලා වගේම මේ ට්‍රයැන්ගල් එකෙත් ඒ මිච්ඡා දිට්ඨිය ගත්තාම තමයි වම් අත පැත්ත පත්‍ය වෙනවා, දකුණු අත පැත්ත හේතු වෙනවා. එතකොට මේකෙදි ගත්ත ඒකේ අනිත් පැත්ත මානියට හේතු ඊර්ෂ්‍යාව කියන එක. මානිය ප්‍රත්‍යවිලා මායාව කියන එක. මානියට ප්‍රත්‍යවිලා මායාව කියන එක. එතකොට ඒ මායාව තුල තියෙනවා දුස්සීල භාවය කියන එක. අර මත්පැන් බෝතලයක් අරන් දුන්නා ආදි වශයෙන් තියෙන දුස්සීල භාවය කියන එක. එතකොට ඒක තමයි සාධාරණ කාරණේ වෙලා තියෙන මානිය කියන එක ඇති වෙන්නේ. එතකොට මානියට හේතුව මේ පැත්තේ තියෙන ඊර්ෂ්‍යාව. එතකොට මේකේ මේ මානිය ඇතිවීමට හේතුව ඊර්ෂ්‍යාවයි කියලා අපි කිව්වා. ඒ හේතුව කියන්නේ අසාධාරණ කාරණිය කියන එක. එතකොට යමෙක් ඊර්ෂ්‍යා නොකරන අවස්ථාවක් කියන එක තියෙනවා. දැන් ආකාසඤ්ඤායතනෙට ගියා, ආකාසඤ්ඤායත ලාභියා ඒ අරූප ධ්‍යාන සමාපත්තිය ඉන්නකොට එයා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මතකද අර පයිරිස් ඩිෂ් එකක් කතාව අපි කිව්වේ, අරයට හම්බුණා මට හම්බුන්නේ, අතනදී ඊර්ෂ්‍යාවක් තියෙන්න පුළුවන්. නමුත් එයා ගිහිල්ලා භාවනා කරන්න අහලන මම අද පයිරිස් ඩිෂ් එකක් දන් දුන්නනේ අර මනුස්සයාට, ඒක ගන්න ගිහලා ඉඩ ඇරියයි කියලා එයා භාවනා කරලා ධ්‍යානෙට ගියා නම් අරූප ධ්‍යානෙට ගියාම එයා ඊර්ෂ්‍යා කරනවා කියන එක එතන සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා තමයි මේක මේ මානෙට එතන හේතුව හැටියට මෙතන පෙන්නන්නේ. එතකොට දැන් අපි බලලා තිනෝ මානිය දක්වා. දැන් එහෙමනම් අපි බලමු ප්‍රමාදී ඊළඟ 12 සයිඩ්. ප්‍රමාද විහාරී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ප්‍රමාද විහාරී සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා, චක්කු ඉන්ද්‍රිය සංවර රහිතව ජීවත් වෙනවා නම් සිත තෙත් කරනවා කියලා. ධර්මයේ පහළ වෙන්නේ නැහැ කියලා. මේක තමයි මේ එහෙම විදිහ ප්‍රමාද වෙනවයි කියලා කියන මේ පුද්ගලයා. ඒ කියන්නේ අපි ඔයගොල්ලෝ හොඳට දෙදර ජීවත් වෙලා ඉන්නවා. ඔයගලන්ට ආරාධනා කරනවා කවුරු හරි එන්නේ කියලා මේ පාටි එකට. ඒගොල්ලන්ගේ ගෙදරට ගියායින් පස්සේ කෑමකට ගියා. ගියාට පස්සේ ඔන්න පේනවා මේ ගෙදර හොඳට කුඩු සෙට් එකක් තියෙනවා. යාන වාහන තියෙනවා. මේගොල්ලෝ සැපත ඉන්නවා කියලා. අර ගෙදරින් ගියේ මිනිස්සයා දැන් එන්නේ ඇහැ තෙත්ලා. මෙයා කල්පනා කරන්නේ දැන් අපිට තමයි මේව නැත්තේ. අර මිනිස්සයා බොහෝම හොඳට ඉන්නවා කියලා මෙයාගේ තියෙනවා. එතකොට ඇහැ තෙත්තුනවා. ඒකනේ මං කියන්නේ අර සුපර් මාකට් එකට ගියා ලුණු ටිකක් ගන්නයි කියලා යන්නේ. හැබැයි පේනවා හොඳ ගවුමක්, සාරියක් හරි මොනව හරි යාතියක් ඒක දකිනවා. ඒක අතගාලා බලනවා. දැන් මං ගන්නේ නැහැ කියලා, පඩිය හම්බුනහම ගන්නවා කියලා, එහෙම නැත්නම් ලාභ වුණාම සේල් දාපු වෙලාවේ ගන්නවා කියලා අදහසක් ඇතුව තමයි ගෙදර එන්නේ. ගෙහින්ද ගියේ ලුණු. හැබැයි ගෙදෙට්ට එන්නේ අර වගේ ඇහැ තෙත් වෙලා. එතකොට මේ විදිහට ප්‍රමාද වෙනවා කියන එක තියෙනවා. දැන් අපි අනිත් පැත්ත පෙන්නනවා. දැන් මේ පුද්ගලයා මේ විදිහට චක්කු ඉන්ද්‍රිය සංවර සහිතව ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයාට ප්‍රමෝදය ඇති වෙනවා. ඒ ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛේ, සුඛේ සමාධිය කියන එක ඇති වෙනවා කියලා. එතකොට දැන් අපි දන්නවා ඔය මොකද්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ. දැන් කවුරු හරි මිනිස්සෙක් කියනවා දුකයි. ආනෝ ඇයි දුක කියලා. ඒ මිනිස්සයා කියනවා මේක තණ්හාව නිසානේ මේ දුක ඇති වෙන්නේ කියලා. ආයිත් සතියක් දෙකක් ගිහිල්ලා හම්බුනාම කියනවා දුකයි කියලා. ඇයි දුක ඇති වෙන්නේ? මේ තණ්හාව නිසානේ දුක ඇති වෙන්නේ කියලා කියනවා. ඕක මේ ප්‍රඥාවක් නෙමෙයි නේද? හැමදාම ගිරව වගේ අරක කී කියා ඉන්නවා විතරයි. එතකොට එහෙනම් මේ ප්‍රඥාව කියලා කියන්නේ දුක්ඛේ සමුදය ස්කන්ධය කියන එක දැකලා දුක නැති කිරීමට පමණ නොවීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට පමා වෙන්නේ නැත්තම් අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් එතකොට මෙන්න මේ ඩයග්‍රෑම් එකේ ඕලන්ට පේනවා මේක ලකුණු කරලා තියෙනවා. අර ඉස්සලා තිබිච්ච ඩයග්‍රෑම්ස් දෙකම දැන් එකට එකව කරලා මෙතන ඒ විදිහටම ලියලා තියෙනවා. දැන් අපිට පේනවා මේ මිච්ඡා දිට්ඨිය කියන එකේ කෙනෙක් හිතන්න පුළුවන් මේක නිත්‍ය භාවය කියන එක. දැන් සාතී කියලා ගත්තාම අපි ලාභයි කියලා ගත්තානේ. අන්න එහෙනම් මේක තමයි අත්ත භාවය. මේක නිත්‍ය භාවය, මේක අත්ත භාවය. එහෙමනම් මේක ඇවිල්ලා ප්‍රමාදය කියන එක දුක්ඛ භාවය. ඇයි ප්‍රඥාවෙන් අරක දැනගෙන අපි ඒක පහ කරන්නේ නේ? අපි ප්‍රමාද වෙවි. ඒක තමයි දුක්ඛ භාවය කියන එක. එතකොට එහෙමනම් අපි කාරණා තුනක් එතන ඉගෙන ගත්තා. මිච්ඡා දිට්ඨිය නිත්‍ය භාවය ලෙස කල්පනා කරන්න ඕන. සාතිය කියන එක අත්ත භාවය ලෙස කල්පනා කරන්න ඕන. ප්‍රමාදය කියන එක දුක්ඛ භාවය ලෙස සලකන්න ඕන කියන එක. ඔය මදයයි මේ මානියයි මදයයි ප්‍රමාදයයි එලා ඉන්න අවස්ථාව තමයි මේක ඇඳලා තියෙන්නේ. මේක එලා ඉන්නේ නැති අවස්ථාවුන් තියෙනවා. ඒක ට්‍රයැංගල් එක වගේ වෙන්න අවස්ථාවුන් තියෙනවා. දැන් මේකත් මේක මේ පෙන්වලා දෙලා තියෙනවා. දැන් අපි කිව්වා මේ මිච්ඡා දිට්ඨිය කියන එක එතන නිත්‍ය භාවය කියලා. එතකොට දැන් ওই නිත්‍ය භාවය කියන එක ඇති වෙලා තියෙන්නේ ඒ වේදනාවේ විපරිණාමය නිසා හටගත් දෙයක් නේ නිත්‍ය භාවය කියන කතාව. ඊළඟට ආපහු පේනවා මේ අත්ත භාවය කියන එක දත්තාම මේක ඇවිල්ලා තියෙන්නේ මේ සංස්කාරවල විසමතාවයෙන් ඒක ඇති වෙලා නේද? සංස්කාරවල වෙනස නිසා හටගත්ත දෙයක්. එහෙමනම් සංස්කාරව නිසා කියන දුක්ඛතාවය කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මෙතන නිත්‍යභාවය කියන එක ගත්තාම විපරිණාම දුක්ඛතාව කියන කතාව එනවා. මෙතෙන්ට අත්ත්වභාවය කියන ගත්තාම අපිට කෙනකොට හිතන්න පුළුවන්. එහෙමනම් සංස්කාරව නිසා කියන දුක්ඛතාවය කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් අපි යන්නේ කොහාටද? ප්‍රමාදී කියන එක විගත්තාම දුක්ඛතාවය කියන එක. එතකොට නිත්‍යභාවය, අත්ත්වභාවය, දුක්ඛතාවය කියන එකද පැවිලා තියෙන දුක්ඛතාවය කියන එක. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි අපි හිතමු පිරිසුදුව ජල ධාරාවක් ගලාගෙන එනවා. එතකොට මේකට තව තවත් එකතු වෙනවා. මොනවද එකතු වෙන්නේ? අර මුලින්ම උල්පතින් එනකොට පිරිසුදුව තියෙන. තවත් උල්පතකින් ආවකොට මඩ ගතියට වාගේ එකහුණු. එන්න එන්න රොඩු මඩ එකතු වෙලා තියෙනවා. දැන් මිනිස්සේ කියනවා මම මේක කඩුවක් අරගෙන මේක කපනවා. කෑලියට කපලා වෙන් කරනවා කියලා. එයාට කපන්න පුළුවන්. බෑ නේද? වතුර බාර කපන්න බෑ නේ. කැපුවම ආපහු ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒ කැඩුවා කැපුවා කියලා කියන්නේ මරණය. එතකොට ඒ නමුත් අර දිය බහර තිබ්බ රොඩු මඩ මෙවා දිගින් දිගටම එන මොනවද මේ දුස්සීල භාවය කියන එක. එතකොට නැවත උත්පත්තියක් අපි ඇති කරගත්තා කියන එක ගත්තාම තව තවත් ඉන්න ඉන්න මොකද වෙන්නේ? අර ගොවිය කූල් පට්ටිය දාගත්තා. එන්න එන්නම දුස්සීල වෙනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට අර විදිහට ප්‍රමාද වෙමි ගිහිල්ලා මේ මනුස්සයට ගලව ගන්නවා බැරි නේද? ඇයි හැම එකටම අපි පුරුදු වෙනවා? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔගොල්ලෝ දැනගෙන හිටියේ නෑ මේ මනුස්සයෝ බෝම්බ වැඳගෙන තමන්වත් මරාගෙන අනිත් අය මරනවා කියලා. එහෙමත් සිද්ධ වුණා. දැන් ඊට පස්සේ ඔගොල්ලෝ ඒකටත් පුරුදු වුණා නේද? මෙහෙම වෙලා ජීවත් වෙන්න පුළුවන් ගේ කියන්නේ. තාම නිව්ක්ලියර් බෝම්බ එකක් ඉපදිලා තාම ඕගොල්ලෝ මැරිලා නැහැ. අතීතේ නම් මැරිලා ඇති. දැන් මරලා ඉන්නාට. එතකොට නිව්ක්ලියර් බෝම්බ එකක් දාලා ඔක උනාට පස්සේ ඊට පස්සේ අපිට ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් ගේ කියන එක හිතන්නේ. එතකොට එන්න එන්නම අපි කරප්ට් වෙනවා නිසා මේක හොඳ වෙන්නේ නැහැ. එතකොට අර දුක්ඛ භාවය කියන එක ගලව ගන්න බැරි වෙනවා. එන්න එන්න ප්‍රමාද වෙනවා. එන්න එන්න. අන්න ඒක තමයි මේ පෙන්නන්නේ. එතකොට දැන් එහෙමනම් මේකේ අපි කිව්වා මේ භාවනාව හැටියට ගන්න අර හත්වෙනි ස්ලයිඩ් එක තමයි බේස් ස්ලයිඩ් එක කියන එක හැටියට ගන්න. ඉතින් හත්වෙනි ස්ලයිඩ් එකට නිකන් නෙමෙයි න්යාවේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඉඳන් මිච්ඡාදිට්ඨික සංඥාවේ ඉඳන් අපි ආවේ නේද? එතකොට මේ මිච්ඡාදිට්ඨික සංඥාව එක තමයි අවිජ්ජා වුණා කියලා කියන්නේ. මතකයි නේද? එතකොට ඒකෙන් ඇවිල්ලා දැන් අන්තිමට අපි මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨියටම තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ওই දෙක අතර තියෙන්නේ මම තමන් කුකුල් පට්ටිය දාගත්තා කියන දුස්සීල භාවයේ පමණයි. එතකොට මෙන්න මේක කල්පනා කළා නම් මම මිච්ඡා දිට්ඨියෙන් පටන් අරගෙන මම මිච්ඡා දිට්ඨියටම ආවා. මේ දෙක අතර තියෙන කුකුල් පට්ටිය කියන එක ඒක තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව. හොඳ විශාල සමාධියක් ඇති වෙනවා ඒකත් එක්ක අවබෝධයක් ඇති වෙනවා. එතකොට එහෙමනම් ඒ 9 වෙනි ස්ලයිඩ් එක දක්වාම ඒක යනවා. එතෙන්දී අපි පෙන්නේ මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය තාවයි කියලා. දැන් ඊට පස්සේ ඔක්කොම සයිස් ටික එතන ඉඳන් බලලා අන්තිමට පෙන්නකෝ දේත් එක තමන් කල්පනා කළා නම් ඒ නිත්‍යභාවේ, අත්ත්වභාවේ, දුක්ඛභාවේ දක්වා ප්‍රමාද වීමේ තමන්ට ඇති වෙන්නේ මොකක්ද කියන එක. ඒක දක්වාම අන්තිම කාරණා දක්වා භාවනා කරන්න ඕනේ. එතකොට ඒක තමයි කරන්න තියෙන භාවනාව. එහෙමනම් අපි මිනිත්තු 5ක් විතර අරගෙන මේක මනසට දාගෙන අපි භාවනා කරමු.